හොඳයි පින්වත්නි, අපි ධර්ම දේශනාව අවසානයේ මේ පින්වතුන්ට ධර්ම දේශනාව ඇසුරෙන් යම්කිසි ප්‍රශ්නයක් පැන නැගුණා නම් එහෙමත් නැත්නම් මේකට තව එකතු කළ යුතු යම් යම් කාරණා Tamanට වැටහෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා මම ආරාධනා කරනවා.
රාණි රාජපක්ෂ ඇන්ට මයික් එක අන්මියුට් කරා, කතා කරන්න පුළුවන්.
ඒක තනිකරම මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන තමයි කියවෙන්නේ. ඒක මම ඉස්සරහට විස්තර කරන්න
ඉන්නවා.
කල්දාන එක හොඳයි. ඒ කියන්නේ මේ يعني සම්මාදිට්ඨියේ ලෝකෝත්තර පැත්ත ගැන දේශනා කරද්දී ඒ හිත නිදහස් වීමක්, හිත තිබිච්ච ග්‍රහණයෙන් උපාදාන වලින් අයින් වීමක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම කච්චානගත සූත්‍රයේදී මතක කරලා තියෙනවා. මේ ඒ ගැන අපි ඉස්සරහදී එනවා සාකච්ඡා කරමු.
හොඳයි. අනිත් එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රකට කිලා මාර්ගාංග 10ක් ගැන සාමාන්‍ය සූත්‍ර ගණනාවක් තියෙනවා නේද? සාමාන්‍යයෙන් මම ඉවත් කරන්නේ සල්ලේක සූත්‍රය.
ඔව්.
අමාඥාන සම්මා විමුක්ති කියලා අපට එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් සර් මට හිතන හැටි පරිණ කියලා මම මහන් යොදවන්නේ අර මාර්ගාංග 8 කියන්නේ මට හිතන හැටි සංස්කරණය කරපුවා. ඒ කියන්නේ සංඛාර වේවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවානේ මේ පාරක් අර පාරම බුදුන් වහන්සේ ඒක කරේ තියාගෙන
එතන ඇත්තටම يعني ඒ රහතන් වහන්සේ කෙනෙක් තුල මාර්ගාංග 10ක් පුහුණු වීමක් කරලා තිනවා කියන එක තමයි ඇත්තටම සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ආර්ය මාර්ගයට අවතීර්ණ වෙච්ච කෙනෙක්, ආර්යයන් වහන්සේ කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගයේ පවණක් නෙමෙයි, මේ දස අංගයකින් යුක්ත මේ දස මාර්ගයක්, දස අංගයක මාර්ගයක් තමයි එතන වඩනවා කියලා ඇත්තටම සඳහන් වෙන්නේ. අපි ඒ ගැනත් පොඩ්ඩක් සඳහන් කරමු. අතර මේ ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කරලා ලබන ප්‍රතිඵලයක් වශයෙන් තමයි එතකොට සම්මා ඥාන, සම්මා විමුක්ති කියන ඒ තව අනිත් මාර්ගාංග දෙක එකතු වෙන්නේ. ඒතර එතන තියෙන සාක්ෂාත්කරණයක් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක සාක්ෂාත්කරණයක් තමයි සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා කියන්නේ. ඉතින් ඒකත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය යටතේ තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකත් පස්සේ තමයි ගන්න වෙන්නේ. මොකද ඒ කියන්නේ අපි ආරෂ්ඨාංග මාර්ගයෙන් වඩද්දි තමයි පොඩ ඔය බොජ්ජංග ධර්ම ගැන යම් වැටහීමක් ඇති වෙලා ඒ පැත්ත දිනු වෙන්න පටන් ගන්නෙ. ඉතින් අපි තාම මේ කර්මය ඵලය අදහන කොටසේ තමයි ඉන්නේ. අපි බලමු එන සතියේ ටිකක් මේ ඊළඟ පියවරට අඩිය තියන්න උත්සාහන්ත වෙනවා. දැන් අපි මේ අසත්පුරුෂ භූමියේ ඉඳලා යන්තම් ඔන්න දැන් සත්පුරුෂ භූමියට ආවා. හොඳයි.
ඊළඟ අවස්ථාව අරුණ මානතුංග මහතාට හම් වෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ කාරණා දෙකක් පැහැදිලි කරගන්න. මේ ස්වාමීන් වහන්සේ දැන් අපි සාකච්ඡා කරන්නේ පුනරුත්පත්ති පිළිබඳව. එතකොට මේ මජ්ක්‍ධිම නිකායේ බොහොම අපූර්ව සූත්‍රයක් තියෙනවා උපරිපන්නාසකේ සංඛාරුප්පත්ති සූත්‍රය කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්නේ. එහිදී ස්වාමීන් මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාස්ත්‍රයේ මහණෙනි ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේද ශීලයෙන් යුක්ත වූයේද බෞද්ධ භාවයෙන් යුක්ත වූයේද ත්‍යාගයෙන් යුක්ත වූයේද ප්‍රඥාවෙන් යුක්ත වූයේද ඔබට මේ ශරීරයේ පිටීමෙන් මරණින් පසු ඊට පස්සේ ඊටින් අදහස් කරන්නේ අරමුණු කරන්න පුළුවන් අදිෂ්ඨාන කරන්න පුළුවන් කොහෙද උප්පත්තිය ලබන්නේ කියලා. ඉතින් එතන මේ අපුරු සඳහනක් තියෙනවා ඒක ගැන පොඩ්ඩක්
ස්වාමීන් වහන්සේගේ අදහස් ඉස්සල්ලයි මේ පළවෙනි කාර්යය. එහෙම පොඩ්ඩක් මේ يعني තමන්ට යම්පමණක ඒ කියන්නේ නිවර්දි පාර මෙන්න මේ කියලා තේරෙනකොට යාට හැකියාව තියෙන්න පුළුවන් ඕනනම් මරණින් මත්තේ නැවතත් මනුස්ස ලෝකේ උපදින්න දිවි ලෝකේ උපදින්න ඒ බඳු කර්ම වලට මුල් තැන දෙන්න. හැබැයි ඉතින් තව තව යාගේ හිත දියුණු වෙන්න යා එතරම් තියෙන නිෂ්පලත්වයේ තේරුම් අරගෙන ඉන් එහාට යන්න නැත්නම් අරූප භවයක උපදින්න රූප භවයක උපදින්න සමාහට හිතේ පහල වෙන්න ඉඩ තියෙනවා. ඉන් උත් එහා ගිහිලා මේකෙත් ඇති වැඩක් නැහැ මේකත් බොහොමතාවකාලිකයි මෙච්චර කොච්චර කාලයක් හිටියත් ආයෙත් මේවට එන්න ඉඩ තියෙනවා කියලා අන්න එතනිනුත් ගැලවිලා නිවන් මාර්ගයට පිවිසෙන්න ඒ කෙරෙහි ඇල්මක් ඇති කරගන්න පුනර්භවය නවත්වන්න එතෙන්දිත් යම්කිසි මාර්ගයක් තියෙනවා. දැන් ඔය තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුනක් කියන්නේ මේ නැවත මේ පුනත් භවයට පැමිණීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. මේ ඒ භවයෙන් මේ භවයට මේ භවයෙන් තව භවයකට මේ විතර දිගින් දිගට ඒ භවයෙන් භවයට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි මග්ගංච ලද්ධා අපුනබ්බ භාවය න පුනබ්බවං ආයතින් භූරි පඤ්ඤෝ කියලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. හැබැයි යම්සි කෙනෙක් මේ පුනර්භවය නැති කරන පුනර්භවය දුරු කරන මාර්ගය ලැබුවා නම් ඒ කෙරෙහි අවබෝධයක් ලැබුවා නම් අන්න ඒත නැත්තා නැවතත් මේ පුනර්භවයට එන්නේ නැහැ. නොපැමිණියෝ පිළිස යාටද කරනවා. ඒ භූරි පඤ්ඤෝ කියලා කියන්නේ ගැඹුරු ප්‍රඥාවක් තියෙන ඒත නැත්තා මේ පුනර්භවය දුරු කරන්න උත්සාහන්ත වෙනවා. ඒ නිසා දැන් අරුණ මහත්තයා කියන වගේ අර තමන් තුළ හැකියාවන් කුසලතාවයන් කුසල් පක්ෂය වර්ධනය කරගෙන යනකොට මේ ඕන තැනකට යන්න පුළුවන් ගතියක් මෙයාට තියන් වැටහෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් එයා තව උත්සාහන්ත වෙන්න තියෙන මේක නවත්තර දාන්න නේද.
ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි තව මට හිතෙන හැටියට දැන් අපි හැමෝටම ආර්ය භූමියට පත් නොවෙන්නත් පුළුවන් මැරෙන්න ඉස්සෙල්.
ඔව්.
ඉතින් එතකොට මේ හැකියාව තියාගෙන සිටීම දැන් හැම දිනම මෙතන ඉන්න පිරිස අපි කවුරු වුණත් ආර්ය භූමියට මැරෙන්න ඉස්සෙල්ලා මේ ආත්මේ පත් වෙන්න බැරි වුණොත් ඊළඟට අපිට මේ කියන සූත්‍රේ පාවිච්චි කරලා අපිට පුළුවන් හොඳ දෙමව්පිය ලබන්න, හොඳ මනුස්ස ආත්මයක් සෞඛ්‍ය සම්පන්නව ලබන්න, ඒ වගේම මේ සද්ධර්මයේ අහන්න සැලසෙන ඒ විදිහ උප්පත්තිය ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරලා ගන්න පුළුවන් දේ යාගෙන සිටීම මේ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අපිට මේ ආත්මයේ ආරිභාවයක් ලබන්න බැරි වුණා.
ඔව් ඒක ඉතින් එහෙම කියන්න පුළුවන්. මොකද ඉතින් අත එතන තියෙන දැන් ලෞකික සම්මා දිට්ඨිය තියෙන්නේ අර කෙනෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා ඉතින් අර ඔය වගේ සංකල්පයක්නේ අර පින්පොත කියවීම වගේ දේවල් වලත් තියෙන්නේ. දැන් අපි දැන් අපි කරපු කුසල් මතක තියාගෙන ඉඳලා ඒක මෙනෙහි කරනවා. එතකොට තව තව කුසල් වර්ධනය වෙනවා. ඉතින් එතකොට අර ඒකයි ඒක ආශ්‍රව සහිතයි කියලා කියන්නේ. ඉතින් දැන් අපි මෙතෙක් කතා කරපු දේවල් තුල යම්සේ අවිද්‍යාවක් ගැබ් වෙලා තියෙනවා. මොකද අපි මෙතන කෙනෙක් ඉන්න බවක්, පුජ්‍යලයක් ඉන්න බවක්, මේ සියලු දේවල් තියෙන බවක් තමයි ඉතින් ඇත්තටම මෙතනින් ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා මෙතන ගැඹුරෙන් බැලුවාම ආශ්‍රව සහිත බවක් තියෙනවා. එතකොට දිගට දිගට යෑමක් මෙතන ඉන්න ආත්මීය ස්වභාවයක් මෙතන පොඩ්ඩක් අන්තර්ගත වෙනවා. ඉතින් එහා ගිය ගමනක් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියක තියෙන්නේ. ඉතින් ඒක එතෙන්ට එන්න බැහැ මෙතන අපි පිටලවත් නැත්තම්. සම්පූර්ණ අසත්පුරුෂ භූමියක ඉඳලා කෙලින්ම ඒ අසත්පුරුෂ භූමියේ ඉඳගෙනම ලෝකෝත්තර සම්මාදිට්ඨියකට යන්න බෑ. ඉතින් එතකොට අපිට සත්පුරුෂ භූමියක කටයුතු කරමින් ඒ සඳහා උත්සාහවන්ත වෙමින් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියක කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියක කටයුතු කරන්න පටන් ගත්තට පස්සෙත් අතන ලෞකික සම්මාදිට්ඨිය තව තවත් වර්ධනය වීමක්, ඒ කියන්නේ මෙතනම ආත්ම දෘෂ්ටියක් වර්ධනය වීමක් කියන එක නෙමෙයි. ඒ කියන්නේ තමන් තුළ සත්පුරුෂ ගුණධර්ම වඩා වර්ධනය වීමක් එහෙමනම් සිද්ධ වෙන්න ඕනේ. මෙතනින් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම ලෞකික සම්මාදිට්ඨිය ਸਰව සම්පූර්ණ කළයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය පටන් ගන්න ඕනේ කියලා තමන් ඉන්න තැන ඉඳන් පටන් ගන්න පුළුවන්. හැබැයි දිගට කරගෙන යනකොට මේ ලෞකික සම්මාදිට්ඨිය වෙන්න පුළුවන්, ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙන්න පුළුවන්. මේ කරගෙන යනකොට මේ දෙක අතර එක්තරා අන්දමක සුසංයෝගයක්, තමන් තුළ පිහිටි සීලයක්, ඒකයි ඔය ආරේකාන්ත සීලයක් එහෙම කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක වුණත් කටයුතු කරද්දී ඒ සීල ප්‍රතිපදාව වගේ දේවල් නිකන් තමන්ට උරුම වෙච්ච ගතියක්, નિરાයාසයෙන් තමන් එක තියෙන ගතියක් ඉතින් හඳුනා ගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මම අදහස් කරේ ලෝකෝත්තර මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා, ඒ කියන්නේ මන්නේ ආවේ භූමියටම පත් වෙලා නෙවෙයි, නමුත් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ට. ඒතකොට දැන් සාමාන්‍යයෙන් කියන අදහසක් මේ අපේ සමාජයේ මේ අන්තිමට ඇති වෙන මේ චිත්තය මත තමයි ඊළඟ උප්පත්තිය ඇති වෙන්නේ කියලා. ඒතකොට බැරි වෙලාවත් කරපු නරක දෙයක් මතක් වුණොත් කියලා ඇතැම් බොහෝ දෙනෙකුට බයක් තියෙන්න පුළුවන්. නමුත් දැන් මේ සූත්‍රය අනුව අපිට ශක්තියක් ගන්න පුළුවන්, අපිට පුළුවන්කමක් තියෙනවා අපි නියම ආකාරයට ආර්ය මාර්ගයේ දියුණු කරනවා නම් අපිට ආර්ය තත්ත්වයට පත් වෙන්න බැරි වුණොත් මේ ආස්තේ අපිට මේ ශක්තියක් තියෙනවා තව මේ පල්හා තත්ත්වයකට යන්නේ නැතිව ඒ වගේම චාන්ස් එක කියන දෙයට ඉඩ දෙන්නේ නැතුව අපිට යම්කිසි හසුරුවා ගැනීමක් කිරීමේ ශක්තියක්
දෙනවා. ඒක එහෙම තමයි. ඒ කියන්නේ එකාතකින් මෙතෙන්දී යම්කිසි ඉලක්කයක් ලබලා දීලා තියෙනවා. දැන් මෙතෙන්දී කියන්නේ යම්සි කෙනෙක් තුල ශ්‍රද්ධාව තියෙනවා, යා ශ්‍රද්ධාව දියුණු කරනවා, සීලය තියෙනවා, සීලය තව දියුණු කරනවා, ඒ වගේම ත්‍යාගය තියෙනවා, යා ඒ කියන්නේ බොහොම ත්‍යාගශීලීව කටයුතු කරනවා, ප්‍රඥාව තියෙනවා, ප්‍රඥාව දියුණු කරනවා. එහෙම කරගෙන යනකොට යාට තේරෙනවා මේ මං ඉන්න මට්ටමට වඩා මෙන්න මේ අහවල් කුලය, කැත් කුලය ඔන්න උසස් කුලයක්. එහෙම නැත්නම් බ්‍රාහ්මණ කුලය උසස් කුලයක්. මම ඒ බඳු කුලයක උපදින්න ඕනේ ඊළඟ භවයේදී. කියලා නිකන් අර තමන්ගේ හිතට යම්කිසි අදිෂ්ඨානයක් එල්ලයක් ලබා දෙනවා. ඉතින් එහෙමඳු එබඳු තැනක උපදින්න නම් මේ තව තව එහෙන් තමන් කුසල් කරන්න ඕනේ. තව තව වර්ධනය වෙන්න ඕනේ කියලා අන්න ඒ එල්ලය තියාගෙන තමන් යන ගතියක් තියෙනවා. ඉතින් එතකොට බුදුහාමුදුරු කියනවා ඒ තමන්ගේ අදිෂ්ඨානෙ ඉෂ්ට වෙනවා. ඒක සාර්ථක වෙනවා. ඉතින් එතකොට මේ සූත්‍රයේදී මේ කවුද අරුණ මනතුංග මහත්තයා කිව්වේ සංකාරුප්පත්ති සූත්‍රයේදී, එතකොට ඒ කුසල් කරන තැනැත්තා යම්සි අනාගත භවයක් කෙරෙහි යම් එල්ලයක් තියාගෙන ඒ කුසල් කිරීම තුලින් ඒක සාර්ථක වෙන්න පුළුවන් බවක් මෙතකින් හැඟෙනවා. ඉතින් ඒක ලෞකික සම්මාදිට්ඨියේ ඒක කොටසක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ සූත්‍රයේම හැබැයි බුදුරජාණන් වහන්සේ එතනින් ඉවර කළා නැහැ. ඒකේ අන්තිමට යන්නේ මේකෙත් මේ ආශ්‍රවයන් ඡය කරන පැත්තකට තමයි යොමු කරලා තියෙන්නේ. අර ශ්‍රද්ධාවෙන් සමන්නාගත කෙනෙක්, සීලයෙන් සමන්නාගත කෙනෙක්, ත්‍යාගයෙන් සමන්නාගත කෙනෙක්, ප්‍රඥාවෙන් සමන්නාගත කෙනෙක්, මං කොහොමද මේ අහෝ වත අහං ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පඤ්ඤය විහෙරේ යන්ති කියලා මේ මං කොහොමද මේ ආශ්‍රවයන් තොර කරගන්න මාර්ගයකට අවතීර්ණ වෙන්නේ කියලා අන්න බුදුහාඳුරෝ මේ සූත්‍රය කියන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ඉස්සරහට ගෙනihinලා අර උත්කෘෂ්ඨ මට්ටම උත්කෘෂ්ඨ ඵලයටත් යම් ඉඟියක් දීලා තියෙනවා. ඒ නිසා මහත්ය කියන කතාව ඇත්ත. ඔක්කොටම ඉතින් නිවන් දකින්න බැරි වෙයි. ඉතින් මේ දෙපැත්තම පොඩ්ඩ මේ අපි ඉතින් සමබර කරගෙන යන්න තමයි තියෙන්නේ නේද?
එහෙමයි. ඒ කියන්නේ අපිට මම ඒක විශේෂයෙන් සඳහන් කරේ අර තියෙන බය උපදිනුට බයක් තිබුණ මට අන්තිමට සිහි වෙන දේ අනුව උපත්ති වේවි. නමුත් අපි මාර්ගයේ දිගට යනකොට අපේ ශක්තිය මත අපි තුල ඉන්න බයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම මේවා ඕන ඒ කියන්නේ අපිට අවශ්‍යකමක් නැහැ කොහොමටවත් ආයෙ උපත්තියක් ලබන්න. නමුත් ඒකට ඉඳ තියාගෙන කටයුතු කරගෙන ඉන්න පිරිසිදු කරගෙන ඉදිරියට යන මාර්ගයක් වගේ දෙයක් තමයි මම අදහස් කරන්න බැරිනේ. ඔව්. ඒකයි ස්වාමීන් වහන්සේ. දෙවෙනි කාරණය මේ දැන් අපි මේක මේ ඊයේ පෙරේදා කට්ටියක් එක සාකච්ඡාවකදී කෙනෙක් කියපු දෙයක්. දැන් ඩෙමෝක්‍රසියට සලකන්න කළගුණ සලකන්නට මේ යහමඟට ගන්නට ඒකේ කට්ටිය ධර්ම මාර්ගේ යන කට්ටිය. ඉතින් ඩෙමෝක්‍රසියේ ධර්ම මාර්ගේ යන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ අතර බොහොම සියුම් ගැටීමක් ඇති වෙනවා. අනේ මේ ඩෙමෝක්‍රසිය මාර්ග පුච්චර කරත් මේක හරියන්නේ නැහැ කියලා හිත තුල යාගේ ඉතාම සියුම් ද්වේෂයක් ඇති වෙනවා. එතකොට ඒක මතු කරන්න හැදුවේ දැන් අපි ඩෙමෝක්‍රසියන්ට කළගුණ සලකන්නට ඕනා. නමුත් ඒ කරන එක බොහොම උපායශීලීව කරන්න ඕනේ. නැත්නම් ඒ තුලින් අපි අපේ මනස මේ නරක කරගන්න තත්යකට එන්න පුළුවන්. අකුසල පක්ෂිය බද්ධලිය වෙන තත්යකට එන්න පුළුවන්.
ඔව් හංසනේ. ඔව් එතෙන්දී ඇත්තටම දරුවන්ගේ පැත්තෙන් තමයි එතෙන්දී අපිට හිතන්න වෙන්නේ දරුවෝ දෙමෝපියන්ට එතෙන්දී අනුකම්පා කරන්න. තමන් තුළ ද්වේෂයක් පහළ කරගන්නවා වෙනුවට අනේ මම මෙච්චරත් උත්සාහ කළා තාමත් අම්මට තාත්තට මේ පැත්තට එන්න බැරි වුණානේ. අයගේ තියෙන ශ්‍රද්ධාව වර්ධනය කරගන්න බැරි වුණානේ. කොහෙද ඉතින් මේම ගිහිල්ලා ආයි මේ විදියට ගියොත් මොකද්ද මේ අයට වෙන්නේ? ඒ අය කරේ ඉතින් අනුකම්පාවෙන්ම තමයි යන්න තියෙන්නේ. ද්වේෂයක් ඇති කරගෙන මේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා සැලකිලිමත් වෙන්න ඕනේ. තමන් අනුකම්පා සහගතව කරුණාවෙන් යුක්තව ඒ කටයුත්ත කරන එක වටිනවා. මොකද ඉතින් අපිට එක පාටම ඒ අයව හදන්න බෑ. හුඟක් වෙලාවට ඒ අය වයසට ගිහිල්ලා ඉන්නේ. ඉතින් කාලාන්තරයක් තිස්සේ පුහුණු කරපු දේවල් තියෙන්නේ. ඉතින් අපිට එක පාටම මේ සියල්ල ਸਰව සම්පූර්ණ වශයෙන් වෙනස් කරන්න බැරි වෙයි. හැබැයි ඉතින් බොහොම අනුකම්පා සහගතව උත්සාහය අතහරින්න නැතිව ඒ තමන්ගේ යුතුයකම ඉෂ්ට කරන එක තමයි වටින්නේ.
එහෙමයි. තෙරුවන් සරණයි.
හරි. තෙරුවන් සරණයි.
ඊළඟ අවස්ථාව ආනන්ද ලොකුගේ මහතාට ලැබෙනවා. ඔබගේ පැරේ කිරිපත් කර.
සම්මන් සාහනනෝද?
ඔව් එහෙනවා.
ආ සම්මන් සාහසරයි මම මේ ශාන්තිගි ඔබගේ තාත්ත කතරන්.
ඔව්.
ඔබ වහන්සේ මම අනපේක්ෂිත ලෙස මේ දෙමෝපියන්ගේ ගුණ සීකරලා මේ දේශනා පාස්වීම ගැන ගොඩාක් ඔබ වහන්සේට පින් සිද්ධනවා අනේක වාරයක්. එමුකෝ මගේ අම්මගේ අම්මා අටලෝ සපත් වුණ දවස අද
25 වෙනිදා.
ඉතින් අම්මට පින් අනුමෝදන් කරලා අද විස්තෝරියා වැඩි නිවාසේ දානයක් දෙනවා. අම්මා නැති වෙච්ච ගානින් නම් 1964 ඉඳලා නාලු පාරේ මුරපේ විස්තෝරියා නිවාසේ ඊයේ බරදේශනා වෙන කිනම් මොදන් කෙරුවා. මම මේ බලාපොරොත්තු නැත විශේෂයෙන් වහන්සේගේ දේශනෙන් අවසානයේදී අම්මට පින් අනුමෝදන් කරන්න. ඉතින් අද රාත්‍රියේ මේ පන්සලේ තියෙන කුන්ත පූජාවට සහභාගි වෙලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ගැන විශේෂයෙන් සඳහන් කරන්න තමයි මම අද කතා කරන්නේ. වහන්සේට මේ වැඩසටහන අවසානයේ අනුමෝදන කරයි කියලා බලාපොරොත්තු
වෙනවා. හොඳයි.
තෙරුවන් සරණයි.
ආනන්ද මහත්තය කියන්න. ආනන්ද මහත්තය. ඔව් කියන්න.
සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වුණා මේ තාත්ත කෙනෙකුට ගහන නෝරිලෝ ගහන ළමයි කච්චක් මට ප්‍රවංශයෙන් දේශනයෙන් ඒ ලක්මෙන්ට යම් කිසි ආදර්ශයක් නැහැ කියලා මම හිතනකොට බොහොම කාලේ ඉන්න දෙයක් මේක මේ අවස්ථාවේ ඇති මම කියන්න සලකන්නේ ගන්න ප්‍රවංශයේ මතක් කිරීම එනිසා මේ කාටත් මේ ප්‍රොජෙනක් කියලා මම බලාපොරොත්තු නැහැ ඒක මම අද මේ දේශනා අවසානයේදී මෑණියන්ට අනුමෝදන් කරනවා ඒ සම්බන්ධයෙන් වෙනත් කර යුතු දෙයක් තියෙනවා නම් මේ පින් මලගියත්තන්ට අනුමෝදන් වෙන්නේ කේහක් කෙසේද කළ යුත්තේ කෙසේද කියන එක ගැන පොඩක් දැනුවත් කරනවා නම්
තෙරුවන් සරණයි. ඉතින් ඇත්තටම දෙමව්පියෝ මිය පරලෝ ගියාට පස්සේ ඉතින් බුදුරජාන් වහන්සේ ඔය තවත් සූත්‍රවලදී දේශනා කරන්නේ ඔය වගේ අපි කුසල කර්ම කළා ඒ අයගේ ගුණ සිහි කළා පින් අනුමෝදන් කිරීම තමයි. ඉතින් එහාට ඉතින් අපිට දෙමව්පියෝ මිය පරලෝ ගියාට පස්සේ ඉතින් කළ හැකි දෙයක් නැහැ. මහත්ය කරන ඔය කාරණාව තමයි ඉතින් ඇත්තටම බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මිය පරලෝ ගියාට පස්සේ එකක් තමයි ඔය ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී වගේ එහෙම පෙන්නන්නේ මේ අර එයාගේ යම්කිසි දෙයක් ධන දහන්න ස්වභාවයක් තුන නම් ඒක ඉතින් ආරක්ෂා කිරීම પરම්පරාවේ ඒ යම් අපි තුන් උසස් ප්‍රතිපදාවන් තියෙනවා නම් ඒවා පිළිහෙන්න තියෙන ආශ්‍රා කිරීම ඉතින් ඒ වගේමයි ඒ තමන් කරපු යම් කුසල කර්මයන් එයාට අනුමෝදන් කිරීම කියන කාරණාව. ඉතින් අපි උත්සාහන්ත වෙන්න තියෙන්නේ දේවපිය ජීවත් වෙද්දී කොහොමද එයාව ආරක්ෂා කරගන්නේ නිවැරදි මාර්ගය එයාට පෙන්වන්නේ කොහොමද ශ්‍රද්ධාව නැත්තම් ඒක ඇති කරන්නේ කොහොමද ඒ වගේ පැතිවලින් අපි උදව් කරන එක ඉතාම වටිනවා. ඒ වගේමයි මුලින් මතක් කළා වගේ මේ දෙවෙහෙත් හේත් අරන් දීලා කෑම බීම ආදියෙන් ඇඳුම් පැළඳුම් ආදියෙන් සමහරලාට ඒ අයගේ දුක සැප විමසීම ආදියෙන් ඒ අයත් සමග පොඩ්ඩක් කාලය ගත කරලා ඒ අයගේ තියෙන හිතේ තියෙන කාන්සිය දුරු කිරීම ආදියෙන් මේ වගේ විවිධ පැතිවලින් ඒ දෙමාපියන් කෙරෙහි යම් කිසි මෛත්‍රී සහගතව ප්‍රතිඋපකාර දක්වන ස්වරූපයකින් කෘතවේදීත්වයකින් කටයුතු කිරීම තමයි ඉතාම වටින්නේ. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ පැනය බද්දචීව මහතාට දෙපත් කරන්න
පුළුවන්.
තෙරුවන් සරණයි
සෝමනාස මම දැන් පොඩ්ඩක් මේ පුනර්භවය කියන එක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න තමයි මේ ප්‍රශ්න මතු කරන්නේ. මේ පුනර්භවය කියන එක මට අදහස නම් පුනර්භවය කියන එක දැන් අපි නිතරම අසතිමත් වීම තුළ නිතරම අපි ඇඳුම් ගැටීම් හරහා නිතරම අපේ ස්වභාව විනාශ කර කර ඉන්නවනේ. එතකොට ඒකත් අපි මේ භව කියන එක පාවිච්චි කරනවද? එහෙම නැත්නම් මරණ මොහොතේදී ඇතිවන මේ කය අතරලා ගිහිල්ලා අලුත් තැනක් අල්ලා ගැනීම සඳහා පමණද පුනර්භවය කියන එක වචනේ පාවිච්චි කරන්න කියන එක පොඩ්ඩක්
ඇත්තට මෙතෙන්දී අපිට මෙතෙන්ට යන්න වෙනවා. භව තණ්හාව කියන වචනේ පොඩ්ඩක් ඉස්සරහට ගන්න වෙනවා. දැන් අපේ තණ්හාවේ ප්‍රභේද තුනක් පෙන්නවා, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඉතින් භව තණ්හාව කියන එක අපි තුල නිරන්තරයෙන්ම සාමාන්‍යයෙන් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි මේ මොහොතේ තෘප්තිමත් නැහැ. අපි ඔන්න ඊළඟ මොහොතක් ගැන කල්පනා කරනවා. මේ ඊළඟ මොහොතේ මම අපි හිතමු මොනාහරි ආහාරයක් භුක්ති විඳලා මම සතුටු වෙන්න ඕනේ. මම සින්දුවක් අහලා සතුට වෙන්න ඕනේ, මම චිත්‍රපටයක් බලලා සතුට වෙන්න ඕනේ, ක්‍රීඩාවක් කරලා සතුට වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි අර සැප වේදනාව හඹා යන ගතියක්, ඒ ඇහැ කන නාසාදී මේ ඉන්ද්‍රයන් පරිහරණය තුළිනුත් සැපක් ලබන ආකල්පයක්. මේ මොහොතේ අපි තෘප්තිමත් නැහැ, ඊළඟ මොහොතකට ආවඩන ගතියක්, ඊළඟ මොහොතකට මනසින් ඇලිච්ච ගතියක්, ඒ වගේ යම්සි නැඹුරු වීමක් අපි තුළ තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ භව තණ්හාව. භව තණ්හාව තෘප්තිමත් කරගන්නවා අපි කාම තණ්හාව හරහා. ඒ කියන්නේ අපි හිතමු ඊළඟ මොහොතේ මට දැන් මට එච්චර සතුටක් නෑ මම ඉස්සරහට ඔන්න මම චිත්‍රපටියක් බලනවා චිත්‍රපටියක් බලලා මං එහෙනම් සතුට වෙන්න ඕනේ කියලා ඔන්න මගේ හිතේ පෙළ ගැසීමක් නැඹුරුවක් තියෙනවා ඊට පස්සේ ඔන්න මම ඒ දේ කරනවා ඒ දේ කරද්දී ඉතින් මම ඇහැ පිටවන්නේ ඒතර මේ පංචකාමයන් කෙරෙහි කාම භූම කාම තණ්හාවක් තුලින් තමයි මම මේ සතුට ලබන්නේ ඒතර මේ කාම තණ්හාව භව තණ්හාව එකිනෙකට ඇඳිලා යනවා ඒතර මේ මොහොත ප්‍රතික්ෂේප කරනවා මේ මොහොත මම කැමති නෑ එතන අන්න විභව තණ්හාවකුත් තියෙනවා මෙන්න මේ තණ්හා තුන එකිනෙකට උපකාර කරන ගතියක් බැඳිලා තියෙන ස්වභාවයක් තියෙනවා. ඒතර භව තණ්හාව හැම මොහොතකම එතකොට ඊළඟ දේ ආත්මේ ඉල්ලන ගතිය, ඊළඟ මොහොත බලාපොරොත්තු වෙන ගතිය, ඊළඟ තත්වයක් බලාපොරොත්තු වෙන ගතිය, ඊළඟ උසස් වීම බලාපොරොත්තු වෙන ගතිය, ඊළඟ කුසලතාවයක් දියුණු කරගන්න ගතිය. මේ විදිහට අපේ මුළු ජීවිතවලම මේක ඇඳිලා තියෙනවා. ඉතින් ඒකෙම වර්ධනය වෙච්ච මට්ටම තමයි ඒකෙම තවත් අවස්ථාවක් තමයි පුනර්භවය කියලා කියන්නේ. එතකොට මේ භවයේ අපේ යම් යම් කටයුතු කර කර නිරන්තරයෙන්ම මේ භව තණ්හාව පෝෂණය කරනවා, ඒ නැඹුරුව පෝෂණය කරනවා. ඊට පස්සේ මේක අතහැරෙන කොටත් අපි හිතන්නේ මේක දැන් ඉවරයි, ඉතින් කරගන්න දෙයක් නැහැ. හැබැයි මට මගේ ආසාවන් ටික මුදුන්පත් කරගන්න බැරි වුණා. බලමු ඉතින් එන භවයේවත් ඔය ටික කරගන්න කියලා ඉතින් ඊළඟ තැනත් ඔන්න ගිහිල්ලා අල්ලනවා. මෙතන අතහැරෙද්දී තව එකක් අල්ලන්නේ නැතුව ඉන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට ඔන්න ඊළඟ තැන අල්ලනවා. මේ භවෙදි කරපු එකම තමයි ඊට පස්සේ ඊළඟ මොහොතෙදිත් මැරෙන මොහොතෙදිත් කරන්නේ. මේ භවෙදිත් අපි කර කර ඉඳලා තියෙන්නේ මේ මොහොතේ ජීවත් වෙන්නේ, මේ මොහොතේ තෘප්තිමත් නැහැ, ඊළඟ මොහොතකට ආවඩන ගතිය තමයි අපි ගාව තියෙන්නේ. ඒක එතකොට මැරෙද්දිත් ඕකම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක අතහරින්දි පූර්ණ වශයෙන් අතහරින්නේ තව තැනක් අල්ලන තමයි බලන්නේ. ඉතින් එතකොට අන්න මේ නැඹුරුව හරහා එන් නැමියාව හරහා ඒ නතිය හරහා ඔන්න පුනර්භවය සිද්ධ වෙනවා. ඒ නිසා භව තණ්හාව කියන එක එතකොට අපිට මෙලව වශයෙන් මේ මොහොතේ අපි එදිනදා කටයුතු වල නිරත වෙද්දී නිරන්තරයෙන් කටයුතු මේ ඒක ඈඳිලා ඒකේ ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. ඊළඟට ඊළඟ භවයකට යෑමෙදිත් මේ භව තණ්හාව ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි සතුව තිබුණේ කාම භවයක උපදීම සඳහා හේතු සම්පත් නම් කර්ම ශක්තිය නම් කාම භූමියක කාම භවයක උප්පත්තිය ලැබෙනවා. අපි සතුව තිබුණා නම් බොහොම ප්‍රබල කර්ම අරු මේ රූප භවයක රූපාවචර ලෝකයක උපදින්නන්නේ ඒට අනුරූපව අන්න ඒ භවය සකස් වෙලා ඒ භවය තුළ උපතක් ලැබෙනවා. ඊළඟට අපිට තිබුණා නම් අරූප භවයක උපදින්න කර්ම ශක්තිය සකස් වෙලා අන්න ඒ අරූප භවයක උපතක් ලැබෙනවා. ඒතතොර එතකොට අපිට තේන්නේ අර ඒ ස්ථාන වශයෙන් නැත්නම් භූමි වශයෙන් අර කාම භව රූප භව අරූප භව වශයෙන් දේශනා කරනවා. නමුත් ඒ භවයේ තුලමත් මේ භව තණ්හාව ක්‍රියාත්මක වෙනවා.
මොකද සාමාන්‍යයෙන් දැන් අපි මේ සතර සතිපට්ඨානයේ වදාගෙන මේ ආකාරයට යන්නේ ඔය විදිහට භව සකස් නොකරන ආකාරයකට අපි බුද්ධ පුහුණුව ලබා ගන්නනේ.
අන්න හරි.
එතකොට ඉතින් තුලින්මනේ එතකොට එහෙමනම් මේ අලුත් භවයක් කියන මරණ මොහොතේදී අපි මේ බුද්ධ පුහුණුව කරන ආකාරයට ඒ කියන්නේ නැවත භවයක් සකස් නොකරන ආකාරයේ බුදුමව දිගටම පවත්වා ගැනීමක් තමයි බුදුන් වහන්සේ බලාපොරොත්තු
වෙන්නේ. ඔව්. ඒක තමයි ඇත්තටම ඒක ඉතින් අපිට ඊළඟ භවය කියන එක තාම ඒ කියන්නේ දැන් මම මේ කතා කරන්නේ ඊළඟ භවය. ඊළඟ ආත්ම භවය කියලා අපි මේකට කියමු. ඉතින් එතකොට අපිට ඒක වළක්වන්න කලින් අපිට එහෙනම් සිද්ධ වෙනවා මේ භවයේදීම මේ ඉන්න කාලෙද්දීම කොහොමද මේ භව තණ්හාව දුරු කරන්නේ? මොකද මේ භව තණ්හාවනේ මූලික හේතුව වෙන්නේ. භව තණ්හාවෙන් තමයි ඊළඟ මොහොතට ඇද යන්නේ. හරියට නිකන් අර බෝරුවා ඉදිරියේ තියපු කැරට්ටලේ වගේ අපි මේ ඉස්සරහට යන ගතිය තියෙන්නේ. ඊළඟ මොහොතට යන ගතිය තියෙන්නේ. ඇදිලා යන ගතිය තියෙන්නේ. ඒතර මෙන්නේ නැමියාව. මෙන්න මේ නතිය. නති කියලා කියන්නේ තණ්හාවට නමක්. ඒතර මෙන්න මේ නතිය ඊළඟ මොහොතට ඇදිලා යන ගතිය එබ භව තෘෂ්ණාව. අන්න ඒක එහෙමනම් හඳුනගෙන ඒකෙන් කරන්නේ පෙළඹවීම හඳුනගෙන එහෙමනම් ඒ තණ්හාව දුරු කරන්න ඒ තණ්හාව මතු වෙනකොට ඒක අතහැරලා දාන්න මෙලවදීම අපි උත්සාහයක් දැරිය යුතු වෙනවා. ඉතින් එතකොට අන්න භව තණ්හාව ෂේ කිරීමේ මාර්ගය තමයි එතකොට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට දැන් මම මෙහෙම කියන්නම්. හිතන්න දැන් මේ මොහොතේ ඊළඟ මොහොතක් ගැන ඊළඟ අවස්ථාවක් ගැන හිතේ භව තණ්හාවක් නැත්තම් එතකොට මොකද්ද තියෙන්නේ? අන්න හරි. එතකොට එන උපාදානයක් වෙන්න විදිහක් නැහැ. එතකොට ඒ කියන්නේ උපාදානයක් වුණොත් තමයි භවයක් ඇති වෙන්නේ. උපාදාන පත්‍ය බහෝ මතකයිනේ නේද? තණ්හා පත්‍ය තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය බහෝ. අපි තව තැනකට තණ්හාවක් ඇති වෙලා ආසාවක් ඇති වෙලා තවත් තත්වයකට දෙයකට ආසාවක් ඇති වෙලා තණ්හාවක් ඇති වෙලා විහාම තමයි අන්න එතන අපි läග ගන්න. එතන ග්‍රහණය වෙන්නේ. එතන උපාදාන වෙන්නේ. එතකොට තමයි අන්න ලෝකයක් එතන අලුත් තත්වයක් උද්ගත වෙන්නේ. මතු වෙන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා නම් මේ තත්වේ වළක්ව ගන්න. කිසි දෙයක් ඇසුරු නොකර කිසි දෙයක් අල්ල ගන්න නැතුව කිසි දෙයක් ග්‍රහණය කරන්න නැතිව වාසය කරන්න උත්සාහ වෙනවන් නම් එතෙන්දී අන්න භව තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතෙන්දී උපාදානයක් ඒ නිසා ඇති වෙන්නේ නැහැ. අන්න එතකොට බුදුහාඳුරෝ කියනවා භව නිරෝධෝ නිබ්බානං. එහෙනම් මේ භව නිරෝධයක්. ඒක එතකොට එහෙනම් කෙනෙක් මෙලෝ වශයෙන්ම සාක්ෂාත් කරන්නේ මේ ඊළඟ භවයේ නිරුද්ධ වීම කියන එක ඇවිල්ලා ඒක මේ බොහොම අනාගතයක් ගැන කතා කරන දෙයක්. නමුත් භව නිරෝධෝ නිබ්බානං කියන එක බුදුරජාණන් වහන්සේට මෙලොවදීමයි එහෙනම් සාක්ෂාත් කරන්න අපිට උගන්වන්නේ. ඒ කියන්නේ ඊළඟ මොහොතක් ඊළඟ භව තත්වයක් ඊළඟ අපිටම තෘප්තිමත් භාවයක් නෙමෙයි මේ මොහොතේ සංසිඳීමක් මේ මොහොතේ තෘප්තිමත් බවක් මේ මොහොතේ උපාදාන නොකර වාසය කිරීමක් මේ මොහොතේ සතුටින් වාසය කිරීමක් මේ මොහොතේ සාමකාමීව වාසය කිරීමක් එහෙම නැති එහෙම දෙයක් කරන්න පුළුවන් නම් අපට අන්න භවයක් නිරුද්ධ වෙලා අලුත් තත්වයක් ගැන මේ හිතේ නැමියාවක් ඒ ගැන ආසාවක් ඒ ගැන උපාදානයක් ග්‍රහණය කිරීමක් එහෙම එකක් නෑ. මේ මොහොත ෘත්‍තිමත්, මේ මොහොත සතුටින් ඉන්නේ, මේ මොහොත උපාදාන වලින් තොරයි, මේ මොහොත අනිශ්චිතයි. එහෙමනම් අතන තියෙන්නේ බහු නිරෝධයක්. එතන තියෙන්නේ හිතේ නිවීමක්. එතන දැවීමක් නෑ. එතන අර ආසාවෙන් ඉල්ල ඉල්ල ඉන්න ගතියක් නෑ. හිතේ තියෙන නිකන් සතුට වීමක්, හිතේ තියෙන ෘත්‍තිමත් වීමක්. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ එතකොට කෙනෙක් ඒ නිවනක් සාක්ෂාත් කරන්න වෙන්නේ මෙලවදීමයි. අතො ඊළඟ භවයකදී සාක්ෂාත් කරන නිවනක් නෙමෙයි මේ පෙන්වන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මරුණ ගමන් ඉතින් බෝඩ් එකක් ගහනවා මේ බැනර් එකක් ගහනවා නිවන් සැප ලැබේවා කියලා. එතකොට ඉතින් මේ ඊළඟ භවයකදී තමයි නිවන් සැප ලබන්න තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. කොහොමද මේ භව නිරෝධයක් මෙලවදී සාක්ෂාත් කරන්නේ කියන එක තමයි ඉතින් පෙන්වන්නේ. ඉතින් ඒක විවිධ තැන්වලදී ඇත්තටම බුදුහාඳුරු දේශනා කරනවා. දැන් ඔය පුරා බේද සූත්‍රයේදී එහෙම පුරා බේදෝ විත තණ්හෝ පුරා බේදෝ නේ. තණ්හාව දුරු කරන්නේ කොහොමද? මැරෙන්න කලින්, මරණයටපත් වෙන්න කලින් කොහොමද තණ්හාව ෂේ කරන්නේ? ඉතින් ඒක තමයි බුදුහාඳුරන්ගේ එල්ලය. ඒක තමයි ඉලක්කය වශයෙන් පෙන්වන්නේ. ඉතින් එතකොට බුදු කෙනෙක් පෙන්වන මාර්ගය ඉතින් අපි ටික ටික වඩාගෙන යනකොට එහෙනම් අපිට මේ සංසිඳීමක්, සැලසීමක්, හිතේ යම් නිවීමක්, තණ්හාව අඩුවීමක්, ශෝක කිරීම හඬා වැළපීම අඩුවීමක්, තෘප්තිමත්ව වාසය කිරීමක්, සතුටින් සමාදානයෙන් වාසය කිරීමක්, මෙන්න වගේ දේවල් ටිකක් එනවා අපිට පොඩ පොඩ වැටහෙන්න
ඕනේ. ඔව් ඒක තමයි සාරය. මම අදහස් කරේ එකයි අර මොකද පුනර්භවය කියන වචනේ අපි මේ ගත කරන මේ ජීවිතේ කය අතහැරලා වෙන තැනක් යන තැනට වඩා දැන් අපි මේ ගත කරන ජීවිතයේ තුලම අපි තුල ඇලීම් ගැටීම් නිසා නිතර ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වභාවයක් නේ තියෙන්නේ. එතකොට ඒක නැති කරගන්නනේ අපි
උත්සාහ කරන්නේ. ඔව්.
වගේ කිව්වා වගේ දැන් අපි ආනාපානේ ඉන්නකොට අර සින්දුවක් ඇහෙනවා නම් එතකොට ඒකට ඇලීමක් ගැතෙලා ගියා කියලා කියන්නේ අපි අර ඉඳපු එකේ යන ඉඳපු ස්වභාවයට තියෙන අකමැත් ඒක අපගති වෙලා අලුත් එක අල්ලගත්තා.
අන්න හරි.
ඒක තමයි අපේ ජීවිතය තුළ දිගටම
ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි. අන්න හරි. ඒ කියන්නේ ඒක දිගට ක්‍රියාත්මක කරනවා මැරෙන මොහොතෙත් එන්නේ ඒකම තමයි.
ඕකම තමයි. දැන් අපි මේක පුරුදු පුහුණු කරලා මේක අපි නිවහන කරගත්තේ නැත්නම් අපිට ගැළවෙන්නක්
නැහැ. අන්න හරි. අන්න හරි. හරි.
ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අර උපවාසයේ පෑදලි කළා කළගුණ සැලකීම ඒ පිළිබඳව. එතකොට කළගුණ සැලකීම කියන එක දැන් අපිට කවුරු හරි කරන්නදී ගැන අපි ඕනකමින් මෙයා අපිට උදව් කළා එහෙම කියලා ඒක මතක තියා ගැනීමක් ඒ ගැන ඇසුරු කිරීමක් කරන්න යනවන් නම් ඒකත් අපි මොකද ඒක අපේ විඥාණයට එකතු වෙනවනේ කොහොමද?
එහෙමයි.
ඒ නැත්නම් ඒක විඥාණයට එකතු වෙනවද? එතකොට අපි කලගුණ නොසලකන මිනිස්සෙක් වෙයිද කියන එක ගැන පොඩ්ඩක් මට
මතක තියාගෙන ඉඳලා අපේ මනස තව ටිකක් බර කරගෙන ඉන්නවද කියන වගේ ප්‍රශ්නයක් තේ බන්දු ජීව මහත්තයා අහන්නේ නේද? දැන් මම හිතන්නේ එහෙම, يعني අපි මාර්ගයක් දියුණු කරගෙන යනකොට අපේ හිතේ නිකන් අර මුරුදු බවක්, මුදුමලක් බවක්, කලගුණ සැලකීමේ පැත්තක්, يعني මේ සත්පුරුෂ පැත්තක් ඉතින් වැඩෙන්න ඕනේනේ. ඉතින් එතකොට ඉතින් ඕක ආයේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කියලා අපි නැවත නැවත පොතේ ලියාගෙන ඉඳලා පොත කියව කියව ඕක ඔළුවට ගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ තමන් කොහොමත් ඉතින් සත්පුරුෂ භූමියක ඉඳගෙන කටයුතු කරන්නේ. ඉතින් එතකොට අපි හිතමු දැන් හිතන්න මෙහෙම, දැන් අපි මේ කතා කරනවා. කතා කරද්දී අපි මේ වචන මතක් කර කර, අකුරු මතක් කර කර එහෙම කතා කරන්නේ නැහනේ. අපිට ඒක දැන් ඒක නිකන් ඇඟේ තියෙනවා. ඒක දැන ඔක්කොම ඉතින් මතකයි අපිට. ඒක දැන් පුරුද්දක් බවට පත් වෙලා මෙතෙන්දි කොහොමද කතා කරන්න ඕනේ කියන එක ගැන ඉතින් අපි හැඟීමක් තියෙනවා. මේ ඔක්කොම අපි දැන් ඔළුවේ තිබුණයි කියලා දැන් මේ වචන, මේ සිංහල භාෂාව. දැන් මම මේ සිංහල භාෂාවෙන් කතා කරන්නේ. ඒතර මම මේක ඔළුවේ තිබුණා කියලා මට මේක බලක් වශයෙන් දැනෙන්නේ නැහනේ. නේද? දැන් ඒතර මම මේකේ ව්‍යාකරණ, ඒ කියන්නේ මම කියන්නේ දැන් වචන මතක් කර ගැනීම, ව්‍යාකරණ මතක් කර ගැනීම, මේ වාක්‍ය කතා කිරීම, මේ ඔක්කොම නිකන් අපිට දැන් මේ හැකියාවක් බවට පත් වෙලා මිසක් මේ ඔක්කොම ටික නිකන් අපිට හිතෙන් අයින් කරන්න අවශ්‍ය නම් ඒකේ ප්‍රශ්නිකුත් නැහැ. එහෙම අයින් කළා කියලා ඒක අමතක වෙන්නෙත් නැහැ. නේද? දැන් හිතන්න දැන් අපි කවුරු හරි ඔන්න යම්ස කෙනෙක් ඔන්න ආනාපාන සතියක් වඩනවා. තියාගේ හිතේ සම්පූර්ණයෙන් විතර්ක නැහැ. අපි තුම යා විතර්ක සමනය කළා. හොඳට ආශ්වාස ප්‍රශ්වාසයේම සිහිය රඳවමින් ඉන්නවා. ඉතින් මොකක්වත් මතකේ නැහැ මේ වෙලාවේදී. මේ එතනින් අදහස් වෙන්නේ නැහැ යාට සියල්ල අමතක වෙලයි කියලා. ඒ නිසා මට නම් හිතෙනවා ඒ කියන්නේ අපි ජීවත් වෙද්දී අපිට යම් යම් අය උපකාර කරනවා. ඉතින් ඒව ඔහේ මතකයට යැවෙනවා. හැබැයි ඒව මේ ඒක බරක් වෙන ගතියක් නැහැ කියලා වගේ තමයි මට නම් හිතෙන්නේ.
ඔව් මොකද අපි ඇත්තටම ඉතින් කරගෙන යනකොට කාට හරි උදව් කරන්න ඕන නම් ඒ උදව් කරන්න මෙයාට කරන්න ඕන මෙයාට කරන්න ඕනේ කරන්න හොඳ නැහැ කියලා එහෙම වෙන් කිරීමක්
නැහැනේ.
කන්නේ කලයුතු කරන කරනවා.
අන්න හරි.
ඉතින් අර විශේෂයෙන්ම බරක් දීලා ඒක අපි
නෑ එහෙම එකක් නෑ.
නා කියන එකක් අවශ්‍යද
කියන්නේ නෑ නෑ මම හිතන්නේ එහෙමත් එකක්. ඒ කියන්නේ තමන්ගේ යුතුයකම් ටික වශයෙන් ඉෂ්ට කරගෙන යනවා. හැබැයි ඉතින් අර කෘතවේදීත්වයක් තියෙනවා. නේද? කෘතවේදීත්වයක්
හඳුනා ගැනීමක් වෙනවා. ඒක ප්‍රඩක්ව දැක්කාම මෙයාට මෙහෙම කළා කියන එක ගැන මතක් වීමක් වෙනවා.
වෙන්න පුළුවන්. ඔව්. ඒ එතනදිත් හැබැයි ඉතින් අර විතර්ක මතු කර කර නැවත නැවත ඒ කල්පනා කර කර යෑම අපි අගේ කරන්නේ නැහැනේ ඇත්තටම.
දැන්
ඔව් එතෙන්දී නැවත නැවත කල්පනා කර කර එහෙම යෑමට වඩා අර හදවතේ නිකන් කෘතවේදී හැඟීමක් වගේ දෙයක් එතකොට නිකන් අර දකින්නකොටම සමහරට මතුවෙන්න පුළුවන්. මේ ඒක සමහරට දිගට වාක්‍ය වලින්, රචනා වලින්, කතන්දර වලින් නොපැමිණියාට කෘතවේදීත්වයක් මේ දැන් ගුණයක් වශයෙන් කෙනෙක් තුළ වැඩෙන්න පුළුවන් නේද?
ඔව් ස්වභාවයක ඉන්නවා සතිය හොඳට තියෙනවා ශබ්ද අර තියෙනවා කය ගැන බැලුවොත් එහෙම කය ගැන විමසිල්ලෙන් බැලුවොත් නිකන් බොහෝම සියුම් ස්වභාවයකින් දැනෙනවා ඒ වගේ ස්වභාවයක් මම අත්දැක්ක ඒක කොහොමද කියලා
මට හිතෙනවා මෙහෙම ඒ කියන්නේ දැන් අත්‍තරම දැන් මම කියන එක හිතට ආවහම ඒක බරක් වශයෙන් හැංගෙනවා දැන් මෙතෙක් වෙලා බොහොම සැහැල්ලුවෙන් තිබිච්ච හිත දැන් ආයි මම ඉස්සරහට ආවා එතකොට නිකන් හිත බර වීමක් අර තිබිච්ච සැහැල්ලුව අහිමි වීමක් තියෙනවා එතකොට නිකන් අර නිදි බර ගතියක් නිදිමත ගතියක් වශයෙන් අපි ඒක ඉන්ටර්ප්‍රීට් කරනවා අපි ඒක නිකන් අර්ථ දක්වනවා එහෙම දෙයක් කියලා තමයි මට නම් හිතෙන්නේ මොකද අර මම නැති ස්වභාවය මම එක් හදන් නැති ස්වභාවය තුළ තියෙන නිකන් හුදෙක් පැවැත්මක් හුදු අවයනස් එකක් හුදු දැනුවත් බවක් බොහොම નિરાයාස දැනුවත් බවක් තියෙනවා ඉතින් ඒක හරීම මේ නිෂ්කලංක ගතියක් නැත්තම් සාමකාමී ගතියක් මිසක් එතන අර නැවත නැවත සිතුවිලි ජනිත වීමක් සිතුවිලි ඔස්සේ යෑමක් සිතුවිලි අස්සේ හිරවීමක් මේ මොකක්වත් නැහැ ඉතින් එතකොට මට තේරෙන විදිහට නම් මහත්යාට වෙන්නේ අර මම කියන එක ඉස්සරහට ආවම ආයෙත් අර හිතේ තිබිච්චේ අනාකූල ප්‍රවාහය ආයි පොඩ්ඩක් ව්‍යාකූලත්වයකටපත් වෙනවා යම් අන්දමක බර වීමකට ලක් වෙනවා එතකොට අන්න ආයෙ හිත නිකන් ඉඳි බර වීමක් වගේ තමයි මහතර දැනෙන්නේ ඒක.
ඔව් ඒක ඇත්තටම ඔඩුක් ස්වභාවයක් හැටියට තමයි
එන්නේ. ඒක අනිවාර්යයෙන්ම. ඔව් ඒ කියන්නේ මම කියන එක ඉස්සරහට ආපු ගමන් එක්ක අවිනිශ්චිත භාවයක් එක්කෝ නිකන් දුක් ස්වභාවයක් මානේ තාම මට මේක බැරි වුණානි කියලා ඔන්න ඔය වගේ නිකන් අර පසුතැවෙන ස්වභාවයක් කලින් වෙච්ච දෙයක් අල්ලගෙන දුක් වෙන ස්වභාවයක් ඔන්න ඔය වගේ පැත්තරම තමයි එන්නේ කියන්නේ දුක මොකක් හෝ ආන්දමක දුකක් ඒක කුඩා මට්ටමක වෙන්න පුළුවන් සුළු මට්ටමක වෙන්න පුළුවන් එහෙම නැත්තම් දැනෙන හොඳ ප්‍රබල මට්ටමක වෙන්න පුළුවන් කුමක් හෝ අසහනකාරී ගතියක් තමයි මම කියන එක ඉස්සරහට ආපු ගමන් මතුවෙන්නේ පුජ්‍යල භාවයේ මම කියන එක ඉස්සරහට ආව ගමන් මත වෙන්නේ අන්න ඒ බඳු ස්වභාවයක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කොහොමද එතකොට අපි මේ මාර්ගය දියුණු කරන්නේ? ඒ අපි ලබන අත්දැකීම තුලත් රූපයක් බලනවා. ඒ රූපය තුලට ගිහිල්ලා අපි ඉන්නේත් නැත්තම්, එතන පදිංචි වෙන්නේත් නැත්තම්. ඊට අපි මෙතන මම ඉඳගෙන එහා බලනවා. මට මේක පේනවා කියලා අපි මෙතන අපි පදිංචි වෙන්නේත් නැත්තම් මේ අතරමැද අපි පදිංචි වෙන්නේත් නැත්තම් එතකොට බුදුහාඳුරෝ කියන අතනත් එහෙනම් මමෙක් නැ මෙතනත් මමෙක් නැ මේ අතරමැදක් මමෙක් නැ ඒසේවන්තෝ දුක්ඛස් මෙන්න මෙයම දුකෙහි කෙලවරයි කියලා බුදුහාඳුරෝ පෙන්වන්නේ එතකොට කියන්නේ අපි කොහේ හරි මමත්වයක් හැදුනා නම් එතන දුකක් තියෙනවා
එහෙනම් පැහැදිලි සරණස්
හොඳයි
බොහෝම
නිදුක් නිරෝගී වේවා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි සනත් මහත්තයාට අවස්ථාව ලැබෙන්න දෙන්න පුළුවන් නේද? කෝ ක්‍රිෂාන්ති ආ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම කතා කරන්නේ පානදුරින්.
අහහ.
ඇත්තටම මේ මට දැනගන්න අවශ්‍යයි අපේ පුනර්භවයේදී ඇතිවෙන්නා වූ විඥානයේ බැස ගැනීම මජ්ක්‍ධිම නිකායේ තියෙන සන්නා සංකේත සූත්‍රයේ සාති ස්වාමීන් වහන්සේට විඥානයේ ගමන් කිරීමත් අතර වෙනස මොකක්ද මට විඥානයේ බැස ගැනීම ගැන පැහැදිලිතාවයක් දෙන්න නිසා ඒ අර සූත්‍රේම උදාහරණයක් ගත්තේ ඒ නම් කිපේ වහන්සේට කරදරයක් නැත්නම් මට පැහැදිලි
හොඳයි ඒක ඇතර මතු කරපේක හොඳයි ඒ කියන්නේ දැන් මෙතන විඥානයේ බැසගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ දිගට දිගට පවතින අඛණ්ඩ විඥානයක බැස ගැනීමක්. දැන් විඥානයේ එතන එතන යම් යම් අරමුණු ඇසුරු කර කර එතන එතන පහළ වෙන එතන එතන පහළ වෙවි නැති වෙවි යන විඥාන ධාරාවක් මිසක් දිගින් දිගට පවතින විඥානයක් මේ සඳහන් වෙන්නේ නැහැ. දැන් අතන සාති භික්ෂුවට ඇති උනේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී විස්තර වෙන්නේ එයා කියන්නේ එහෙම නෙමෙයි මේක දිගට පවතින විඤ්ඤාණයක්. දිගටම තියෙනවා ඒක. මේ භවයේ තිබුණා යම් විඤ්ඤාණයක්, ඊළඟ භවයේත් විඤ්ඤාණයක් තිබුණා, කලින් භවයේත් විඤ්ඤාණයක් තිබුණා. මේක මේ දිගට පවතින ආත්මීය ස්වභාවයක්. නොනැසී පවතින ආත්මීය ස්වභාවයක් තමයි එතෙන්දී එයාමතු කරන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ හේතු නිසා පහළ වෙන විඤ්ඤාණයක්. ඒ හේතු ටික නැත්තම් පහළ වෙන විදිහක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි රූපයක් බලනකොට අන්න ඒ රූපයත් අපේ ඇහත් අසුරු කරගෙන පහළ වෙච්ච විඥානයක් තියෙන්නේ. අපි සද්දයක් අහනකොට අපේ කනත් ඒ සද්දයක් අසුරු කරගෙන පහළ වෙච්ච විඥානයක් තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ පහළ වෙන විඥාන, ඒ බැස ගන්න විඥාන, ඒ ආශ්‍රිත ස්ථාන ඇසුරේ ඊට අරමුණු වෙච්ච ඒ ඉන්ද්‍රියන් ඇසුරේ තමයි එහෙනම් මේක පහළ වෙන්නේ. ඒ මොකක් හෝ ඒ හේතුන් සම්පාදනය වෙලා නැත්නම් ඒක පහළ වෙන විදිහක් නැහැ. ඉතින් එතකොට එතන එතන ඒ හේතුන් මත පහළ වෙන විඥාන මිසක් අඛණ්ඩව පවතින විඥානයක් නැහැ. හැබැයි මෙතන වෙලා මෙතන තියෙන ප්‍රශ්නේ දැන් මේ පහළ වෙන විඥාන බොහොම වේගවත්ව මේක සිද්ධ වෙනවා. ඇහි විඥාන පහළ වෙනවා, කනේ විඥාන පහළ වෙනවා, මේ විදිහට අර ඒ ඉන්ද්‍රයන් ඇසුරෙන් විඥාන පහළ වෙද්දී මේක ටට්ටක් ගාලා බොහොම ක්ෂණිකව ඇතිවි නැතිවි අඛණ්ඩ ධාරාවක් වශයෙන් යනවා මිසක් එතකොට අපිට අර ඒකේ ඒ තියෙන වේගවත් බව නිසා අපිට මේක වටහා ගන්න බෑ මේක ඇතිවි නැතිවි වෙන ස්වභාවයක් මෙතන තියෙන්නේ කියලා. අපිට තේරෙන්නේ නිකන් මේක දිගට තියෙනවා කියලා. දැන් සරල උදාහරණයක් වශයෙන් කියනවා නම් ගිනි බෝලයක් කරකවනකොට අපිට ඒක පේන්නේ ගිනි වලල්ලක් වගේ. නමුත් අපි ඒක නතර කරාම අපිට තේරෙනවා මෙතන ගිනි වලල්ලක් නෑ. මෙතන තියෙන තනි ගිනි පුලිඟුවක්. නමුත් ඒක වේගයෙන් කරකිනකොට අපිට ඒක වලල්ලක් වගේ නිරූපණය වෙනවා. අපිට ඒක වලල්ලක් වගේ පේනවා. ඔන්න ඔය වගේම දෙයක් මෙතනත් තියෙන්නේ. තනි දිගට පවතින විඥානයක් නැහැ. එතන එතන ඇසෙවි නැතිවි යන එතන එතන ඇසුරු කරන ඒ හේතුප්‍රත්‍යයන් මත හටගවනිමින් නිරුද්ධ වී යන විඥාන ස්වභාවයක් තියෙන්නේ. ඒ මිසක් දිගට පවතින විඥානයක් නැහැ. දැන් පුනර්භවයකදී වුණත් ඒ අපිටම ඔන්න අපි දැන් මේ භවයේදී දැන් උදාහරණ පුනර්භවයට යන්න ඕනේ නැහැ. අපි ගමු ආනාපානයේ උදාහරණයක්. අපි මෙතෙන් දෙගත් එක. දැන් අපි ආනාපානයේ වඩමින් හිටියා. ආස්වාස ප්‍රස්වාසයට අපි අවධානය යොමු කරමින් හිටියා. ඉතින් එතනත් එක විඥානයක් නෙමෙයි මේ කතා කරන්නේ. ආස්වාසය දැනගනින්දි විඥාන ධාරාවක් ඇතිලා නැතිලා යනවා. ප්‍රස්වාසය දැනගනින්දි විඥාන ධාරාවක් ඇතිලා නැතිලා යනවා. ඉතින් හැබැයි මේ සියලු විඥාන ධාරාව මේ ආස්වාස ප්‍රස්වාස කියන ස්වභාවයන් ඇසුරු කරමින් ඒ වගේම අපේ කය ඇසුරු කරමින් තමයි ඒතකොට මේවා පහළ වෙන්නේ. ඊට පස්සේ අපි හිතමු ඔන්න අපි සද්දයකට සින්දුවකට ඔන්න හිත ගියා. එතන ඔන්න දැන් සෝත විඥාන. ඒතර එතනත් හිතන්න දැන් සද්දයක අපි හිතමු විවිධ ස්වර තියෙනවා. සින්දුවක ඔන්න විවිධ ස්වර තියෙනවා. දැන් එක එක ස්වරයක් හඳුනගන්න එක එක මේ විඥානනේ. ඊටත් එහා යන්න වෙනවා. ඒත් ඇත්තම මේවා අංශු මාත්‍ර මට්ටමල කඩන්න වෙනවා. අපි හිතමු නිකන් ස්වර හතක් ඔන්න ඇහුණ කියලා. ඒතකොට එතන විඥාන හතක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒකත් වැරදි. විඥාන හතක් නෙමෙයි විඥාන කෙල කෝටි ගාණක් ඇති මේ එතන තනි විඥාන නෙමෙයි. ඒ කියන්නේ අපි හිතමු එක වචනයක් ඇහෙද්දි පහළ වෙච්ච විඥානය නෙමෙයි ඊළඟ වචනේ ඇහෙද්දි පහළ වෙන විඥානය. ඊළඟ වචනේ ආද්දි පහළ වෙන විඥානය. දැන් ඒ වචනේ ඇතුළෙත් අපි ගත්තොත් තවත් ටිකක් කඩලා ඒ වචනේ ඇතුළේ ඔන්න ශබ්ද රසක් තියෙනවා. අපි හිතමු ශබ්ද 10ක් තිබුණා. ඒ එක එක ශබ්දයක් වෙන්වෙන් වශයෙන් හඳුනගන්නේ විඥාන 10කින්. ඊළඟට ඒ එක එක ශබ්දයක් ගත්තොත් ඒ එක එක ශබ්දයක හඳුනා ගන්න මට්ටම නැත්නම් හට ගන්න මට්ටම තව පොඩ්ඩක් දිගට තියෙන මට්ටම මේක වෙනස් වෙන මට්ටම මේ ඔක්කොම හඳුනාගන්නෙත් විඥාන රසකින්. ඒතර මෙතන මේ බොහොම ශීඝ්‍රව සිද්ධ වෙන විඥානවල ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි තවත් පැත්තකින් තියනවා නම් අපි දන්නවා AC කරන්ට් එක. මොකද්ද ප්‍රත්‍යුත්ත මොකද්ද ඒකනේ කියන්නේ මොකද්ද මම සිංහල වචනේ මට මතක නැහැ මේ ඒ ඕල්ටරනේටිව්
කරන්ට් එක
ඈ ප්‍රත්‍යාවර්තක ධාරාව දැන් ඒකෙත් තියෙන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් නේ සයින් වේව් එකක් නේ තියෙන්නේ දැන් නමුත් අපිට ඒක පේන්නේ නැහනේ ඒක අර බොහොම ශීඝ්‍ර වශයෙන් සිද්ධ වෙන නිසා මේ තප්පරයකට 50 වතාවක් මේ ඔක සිද්ධ වෙන නිසා අපිට මේක තේින්නේ නැහැ අපිට තේින්නේ මේක දිගට පවතින ආලෝකයක් මේකෙන් ලයිට් එකක් පත්තු කරාම අපිට තේරෙන්නේ මේක ලයිට් එක දිගට පත් වෙනවා කියලා. නමුත් මේක 50 වාරයක් පත් වෙනකොටම 50 වාරයක් නිවෙනවා කියන එක අපිට වැටහෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ.
අනසම
අන්තිම මේ පැහැදිලි කර ගැනීම. ඔව්. එතකොට මේ චුතිසිතෙහි ඇති වෙන්නා වූ ඒ මරණ මොහොතේදී විඥාන රසක් මෙලව තියෙන යම්කිසි දේවල් ඇසුරු කර කර පහළ වුණා ඊට පස්සේ ඒකේ අන්තිමට පහළ වෙච්ච විඥානේ මෙතනින් අවසන් වෙද්දී ඔන්න තව තැනක අලුතෙන් විඥානයක් පහළ වුණා. ඉතින් ඒක චුති කියන්න බෑ එතකොට. ඉතින් ඔය පසු කාලිනව එතකොට චුති විඥානය ප්‍රතිසන්දි විඥානය කියලා වට නම් ගම් දීලා තියෙනවා. ඉතින් එච්චර දුර ඉතින් ඇත්තටම අපිට යන්න අවශ්‍යත් නැහැ. මේ එක විඥානයක් නෙමෙයි මේ තියෙන්නේ කියලා දිගට පවතින විඥානයක් නෙමෙයි තියෙන්නේ කියන එක අමරණතරන් ඇති.
ඒක. එනම් ගුරුන් පිං සවිනාංශ තෙල්ලම් සරණයි.
හොඳයි. හොඳයි. තෙල්ලම් සරණයි.
තව කෙනෙක් අතේ වීමක් කර තිබෙනවා විනීතා චයිල්සින්හ. ඔක කතා කරන්න ඔබගේ මයික් එක අන්මියුට් දැන්. අතරයි ස්වාමීන් වහන්සේ රෝගාතුරුව වයෝ වෘද්ධ ගත කරන අවුරුදු 85ක මගේ පියාද මේ දවස්වල මේ පිරිසාලේ ගත කරන්නේ මගේ පියා සාමාන්‍ය භාවනාවට ගොඩක් හිත නැඹුරු කරේ නෑ ස්වාමීන් වහන්සේ නමුත් දැන් පිරිත් අහනවා දාන වලට සම්බන්ධ වෙනවා නම් එහෙම පුද්ගලයේ ඉතින් මගේ පියාට දැන් මේ අවසාන කාලේ භද්‍ර මරණයක් ලබා ගන්න මගේ පියාට මම කොහොමද සවල්ලහත් උපකාර කරන්න ඕනේ හොඳ උපතක් ලබා ගන්න?
ඒක තමයි මේ දැන් අපිට දේශනාවනුවට හිතා ගන්නනේ අපිට එකපාරටම මේ මට්ටමකදී භාවනාවක් කරවන්න පුළුවන් මට්ටමක් සමාහට ගන්න බැරි වෙයි අමාරු වෙයි. ඉතින් හැබැයි ඒත් ඉතින් සිහිය පිහිටවන්න උගන්නන එක වරදක් නෑ. ඉතින් එයාට දැන් ඇඳේ දිගා වෙලා ඉන්නවා. දිගා වෙලා ඉන්න බව දන්නවා. එයාට ඒකට දැනෙනවා. අත තියෙන හැටි, පාද තියෙන හැටි දැනෙනවා. ඉතින් එතකොට වෙන වෙන දේවල් කල්පනා කර කර අතීතයේ වෙච්ච දේවල් කල්පනා කර කර සමාහට පසුතැවෙමින් ඉන්නවට වඩා මේ මොහොතේ මේ ඉන්න ඉරියව්වේ සිහිය පවත්වනවා කියන එකත් ඒකෙත් සෑහෙන වටිනකමක් තියෙනවා. ඒතකොට සිහියෙන් මැරෙන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ හුඟක් වෙලාවට වෙච්ච දෙයක් ගැන කල්පනා කර කර පසුතැවි තැවි කරගන්න බැරි වෙච්ච දෙයක් ගැන පසුතැවි තැවි මැරෙනවා නම් ඒක ඒකෙන්දි භද්‍ර මරණයක් වෙන්නේ නැහැ. අපිට පුළුවන් නම් මේ මොහොතේ වෙන දේ ගැන හොඳ සිහියෙන් ඉන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. ඒ නිසා මේ අපිට මේ භාවනාවලත් අවකාශ නැහැ කියන්න බෑ. අපි අර ලොකු මහා මේ කියන්නේ මේ 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 පැය ගණන් ඉන්න ඉඳගෙන පර්යංකයෙන් ඉන්න භාවනාවක් නෙමෙයි මෙතනදී කතා කරන්නේ. සිහිය පිහිටවන එකට උනන්දු කිරීමේ වරදක් නැහැ. සිහියෙන් ඉන්න උගන්වනවා මේ වෙලාවේ මොනවද දැනෙන්නේ. ඒ දැනෙන දැනීමත් එක්ක ඉන්න පුළුවන්ද? හුස්ම ගන්න එක දැනෙනවද? ඇඟ දිගා කරලා තියෙනවද දැනෙනවද? ඉතින් මේ වගේ දේවල් වලට යොමු කරන්න ඒකේ වැරද්දක් නැහැ. හැබැයි ඉතින් යාගේ හිතේ තියෙනවා නම් යා කරපු යම් කුසල් තියෙනවා නම් ඒවෙන් යම් ප්‍රසාදයක් ඇති කරගන්න ඊළඟට ඒ තමන් තිබිච්ච ගුණධර්ම මේ මතක් කරගන්න එහෙම කරා කියලා ඉතින් සම්මාදිට්ඨියකට ලෞකික සම්මාදිට්ඨියකට යොමු වීමක් තියෙනවා. ඒ නිසා එක එක පැති වලින් තමයි කියන්න වෙන්නේ. ඒ තරත්තගේ තීච්ඡ කුසලතාවය අනුව තමයි ඉතින් මෙතෙන්දී මේ වගේ දැනගෙදී කතා කරන්න වෙන්නේ. ඉතින් අර ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ ශ්‍රද්ධාවන්තව ඒ ශ්‍රද්ධාසිත ආරක්ෂා කරගෙන ඒ ප්‍රසන්න මනස ආරක්ෂා කරගෙන ඒ ප්‍රසන්න බව හිතේ රඳවගෙන හටයුතු කිරීම වටිනවා. හොඳයි හොඳයි. හොඳයි එහෙනම් අද අපි පැය දෙකක වගේ කාලයක් ධර්මදේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඉතින් මේ අන්දමින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා ච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. Hidang vo nyati nam ho tu sukita huntu nyatayo. Imina punya kammena mame bala samagamo. Satang samagamo ho tu yava nibbana pattiya. Imina punya kammena mame bala samagamo. Satang samagamo ho tu yava nibbana pattiya. Imina punya kammena mame bala samagamo. Satang samagamo ho tu yava nibbana pattiya. Sadhu, sadhu, sadhu.
Sadhu, sadhu, sadhu. Sīlavantaṁ guṇavantaṁ puṇya kettaṁ anuttaraṁ durlabhīne maya laddaṁ pasintum vanditum varaṁ Sāriputta aditte dānaṁ āgutam patipādiyā Saddhā sīlu dayāvāsaṁ buddha puttaṁ namāmaham Sadhu, sadhu, sadhu.
Hondai, sīlu dayāṭama teruvan sarṇai ada viśeṣayenma ara ආනන්ද ලොකුගේ මහත්මයාගේ මෑණියන් වෙන රොසලින් උපාසික මෑණියන්ටත් අපි ඉතින් පුණ්‍ය ආනුමෝදනා කරනවා සිළු දිනාටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි